මිත්‍රාජිමත්තුමා මුදල් ඇමතුමාගේ ඇසීමට
ගරු කථානායකතුමනි මම ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි අයන්නේ එක ඔව් අයන්නේ දෙක 2006 සැප්තැම්බර් මාස පළවෙනි දින සිට 2017 මාර්තු 31 දක්වා වූ කාලය තුළදී බැංකුව විසින් A&D Data Solutions සහ Master Packaging Private Limited යන ව්‍යාජ නම් වලින් හඳුන්වා දුන් ආයතන දෙකක සේවකයන් 47 දෙනෙකු වෙත ණය ලිපිගොනු 48ක් වෙනුවෙන් ණය ලබා දී ඇත. තවද 2017 මාර්තු 30 දින සිට 2017 අප්‍රේල් 30 දින දක්වා කාල සීමාවේදී ඔටෝටෙක් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනයේ සේවකයන් යැයි හඳුන්වා දුන් පුද්ගලයන් දෙදෙනෙකු වෙත රුපියල් මිලියන 2.75ක මුදලක් මුදාහැර ඇත. මෙම මුදල් ලබාගෙන ඇත්තේ ව්‍යාජ්‍ය තොරතුරු ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් බව පසුව අනාවරණය වී ඉන්පසු අදාළ ණය මුදල් අනුමත කළ නිර්දේශ කළ සහ නිදහස් කළ බැංකු නිලධාරීන්ට එරෙහිව මූලික විමර්ශනයක් ආරම්භ කරන ලදී. අදාළ ණය මුදල් ලබා ගන්නා ලද ව්‍යාජ්‍ය මූල්‍ය සමාගම් ව්‍යාපාරික ආයතන පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත. A&D Data Solutions මුදාහර ඇති ණය මුදල මිලියන 64.04යි. මුදාහර ඇති ලිපිගොනු සංඛ්‍යාව 44යි. 2021 12/31 දිනට පියවා ඇති මුළු මුදල පොලිය රහිතව රුපියල් මිලියන 5.15යි. Master Packaging Private Limited මුදාහැර ඇති ලිපිගොනු ගන්න 4යි. මුදාහැරි ණය මුදල මිලියන 4.3යි. දැනට අයකරගෙන ඇති ණය මුදල පොලිය රහිතව මිලියන 1.68යි. Autotech Private Limited ලිපිගොනු සංඛ්‍යාව 2යි. මුදාහැර ඇති ණය ප්‍රමාණය මිලියන 2.75යි. දැනට පියවා ඇති මුදල පොලිය රහිතව මිලියන 0.78යි. අයන්නේ 3 ඉහත සඳහන් එක් එක් කරුණු හේතුවෙන් බැංකුවට අහිමි වී ඇති මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 64.17කි. ආයන්නේ 1 ඔව් ආයන්නේ 2 චූදිත නිලධාරීන් 16 දෙනෙකුට එරෙහිව විධිමත් මූලික පරීක්ෂණ 20ක් පවත්වා ඇත. 2022 පෙබරවාරි මාස පළවන දිනට මූලික විමර්ශන 14ක් පවත්වා අවසන් කර ඇති අතර තවද චූදිත නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව මූලික විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. නිලධාරීන් 2 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත. මූලික විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. නිලධාරීන් 7 දෙනෙකුගේ සේවා තනතුරු පහත දමා ස්ථානමාරු වීම ලබා දී ඇත. 2017 ඔක්තෝබර් මාස 16 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දමා ඇත. තවද මෙම සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ 2017 නොවැම්බර් මාස 17 වන දින නඩු අංක B ඇලිරක් 82.55 ඇලිරක් 18 යටතේ චූදිත බැංකු නිලධාරීන්ට සහ හඳුනාගත් එක් බාහිර පුද්ගලයෙකු හට නඩුවක් ගොනු කර ඇත. ආයන්නේ 3 අදාළ නැත. ආයන්නේ 4 චූදිත සියලුම නිලධාරීන්ට එරෙහිව මූලික විමර්ශන කටයුතු අවසන් වූ පසු විනය ක්‍රියාමාර්ග ගනු ලැබේ. ආයන්නේ 4 ඉදිරියේදී මෙවැනි වංචාවන් සිදු නොවීමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇත. ඈයන්න පැන නොනගි.
ගරු කථානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මෙතුමාට සවිස්තරව පිළිතුරක් ලබා දීම සම්බන්ධව. ඒ වගේම එම කාර්යයේදී මේ බැංකුව හා සමානම රාජ්‍ය බැංකුවල තවත් මෙවැනි අකටයුතුකම් විශාල ප්‍රමාණයක් ගැන තොරතුරු තියෙනවා ගරු ඇමතුමනි. ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සහ ඒ ජනතා මුදල් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් නිසා ඒ සම්බන්ධ ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගයේ එක මේකට යම් දේශපාලන අධිකාරියක් මැදිහත් වෙලා තියෙනවා නම් ඒ අයට ගන්න ක්‍රියාමාර්ගයත් මම දැනගන්න කැමතියි. ඒ වගේම ඒකම එකතු කරනවා මේ ආයතනවල රජයේ බැංකුවල විශාල සේවක පුරප්පාඩු සංඛ්‍යාවක්ත් තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමාලා දැනට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා.
ගරු කථානායකතුමනි ගරු මන්ත්‍රීතුමා මේ ආකාරයේ ප්‍රශ්න යොමු කිරීමක් කරොත් අපිට පුළුවන් ඒ අදාළ බැංකු සම්බන්ධයෙන් තවත් පැහැදිලි විග්‍රහයක් ලබා දෙන්න. ඒ එකම ගරු කථානායකතුමනි විවිධ අවස්ථාවන් වලදී ණය කපා හැරීමේ වගේ කටයුතු වලදී දේශපාලඥයන්ගේ බලපෑම් ඇති වෙලා තියෙනවා කියලා විවිධ කාරණා වාර්තා වෙලා තියෙනවා. අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පුළුවන් ඒ ගැන ඒ අදාළ බැංකුවෙන් කරුණු විමසලා තොරතුරු ටික ලබා දෙන්න.
අර ඇමතුමනි, ඒකම මම මේ සේවක සම්බන්ධ ප්‍රශ්නයක් මතු කරනවා දෙවෙනි අතුරු ප්‍රශ්න විදියට. විශේෂයෙන්ම මේ රාජ්‍ය බැංකුවල සේවකයන්ට විශ්‍රාම වැටුප් තියෙනවා. නමුත් 96න් පස්සේ විශ්‍රාම වැටුප් අහිමි කරලා තිබුණා. ඒ අහිමි කරපු විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයන්ට සහ වැඩ කරන ජනතාවට සමීප නායකයෙක් විදියට අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2012 ඒ සියලුම සේවකයන්ට විශ්‍රාම වැටුප් හිමිකම නැවත බැංකුවල හදලා දුන්නා. නමුත් උගත් සායෝජන බැංකුව වගේ බැංකුවල සේවකයන්ට තාම ඒක හැදිලා නැහැ. අනිත් එක දැන්ට හදලා තියෙන අනිත් බැංකුවලත් ඒ සේවකයන්ට දැන්ට 140ක විතර ප්‍රමාණයක් තමයි මේ සම්බන්ධව කටයුතු කරමින් තියෙන්නේ. ඒකම ඔවුන්ගේ යම් 106.5ක ප්‍රමාණයක් තමයි වැටුප කොච්චර වැඩි වුණත් පැන්සකට ඇතුල් කරන්න විශ්වාස වැටුපට. ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මේ සම්බන්ධව විසඳන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මේ වෙලාවේ. මොකද අපේ ආණ්ඩුවකින් නිවැරදි කරලා, නමුත් ඒකේ අඩුපාඩුවක් තියෙනවා. ඒ සේවකයන්ට මේ සම්බන්ධව විසඳගන්න ක්‍රමවේදයක් නැතුව කටයුතු කරනවා. විශේෂයෙන්ම බැංකු සංගමය, ලංකා බැංකු සේවක සංගමයේ ඉල්ලීමට තමයි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කාර්යභාරය ඉෂ්ට කළේ. ඒ නිසා ඉදිරියට මේ කටයුත්ත විසඳන්න ඔබතුමාලා මැත්තමින් ක්‍රියාමාර්ගයක් ඉක්මනින් ගන්න කියන ඉල්ලීමත් එක්ක ඒකට ඔබතුමාගේ විසඳුමක් මම දැනගන්න කැමතියි.
කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් දැනටමත් අවශ්‍ය ලිපිගොනු සහ ඒ කටයුතු සිදුවමින් පවතිනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමා මේ විශ්‍රාම වැටුප ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව ඒ රජය තුලින් ගත්තා වගේම අපිට මතකයි පහුගිය ආණ්ඩුව කාලේ බැංකුවලට විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, යහපාලන යුගයේ රාජ්‍ය සේවයට බදවා ගන්න සියලු නිලධාරීන්ට විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කරන්න තමයි ඒ පැවති යහපාලන රජය කටයුතු කළේ. හැබැයි එදා අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට එකතු වෙලා ඊට විරෝධතාවයක් දක්වලා ඒ අදාළ කටයුත්ත කරගන්න ඔවුන්ට ආණ්ඩුවක් හැටියට එදා අවකාශය ලබා දුන්නේ නැහැ. ඉතින් මං හිතනවා රාජ්‍ය සේවය සුරක්ෂිත කිරීම සහ රාජ්‍ය සේවකයාගේ වරප්‍රසාද සහ අනිකුත් අයිතීන් රැක ගැනීම වෙනුවෙන් අපි ආණ්ඩුවක් නිරන්තරයෙන් පෙනී සිටිනවා කියන එක ඉතාම වගකීමෙන් කියන්න ඕනේ.
බොහොම ස්තුතියි නලින් බණ්ඩාර මැතිතුමා. සෞඛ්‍ය මැතිතුමාගේ ඇසීමට ඇබ්සන්ට් මොහමඩ් මුසාමිල් මැතිතුමා.
මම අහනවා ගරු කතානායක.
බලශක්ති අමාත්‍යතුමාගෙන් උත්තර දීමට. බලශක්ති අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ආ එක ඇනු ඇමුණුම එක ලෙස දක්වනවා සපුගස්කන්ධ පිරිපාදුව පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වීම සඳහා මසකට බොරතෙල් මෙට්‍රික් ටොන් 181,000 එනම් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2,160,000 ආනයනය කළ යුතු වෙනවා. කෙසේ වෙතත් පිරිපාදුවේ ක්‍රියාකාරකම් හැකියාව කඳ තෙල් සඳහා ඇති ඉල්ලුමේ විචල්‍යතාවයන් මෙන්ම පැන නැගිය හැකි නඩත්තු කටයුතු මත මෙම ප්‍රමාණය වෙනස් වෙනවා. 2017 වසරේ සිට 2021 වසර දක්වා ආනයනය කරන ලද වාර්ෂික බොරතෙල් ප්‍රමාණයන් ඇමුණුම එකෙහි වගු අංක 1 මගින් දැක්වෙනවා. ආ2 AA වර්ෂවල ආනයනය කරනු ලබන බොරතෙල් ප්‍රමාණය සහ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මත වැය කරන මුදල වෙනස් වෙනවා. 2017 වසරේ සිට 2021 වසර දක්වා වාර්ෂිකව බොරතෙල් ආනයනය සඳහා වැය කරන ලැබූ මුදල ඇමුණුම එකෙහි වගු අංක 2 මගින් දැක්වෙනවා. ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියනයක් පමණ බොරතෙල් ආනයනය සඳහා වැය කරලා තිබෙනවා. ආ කොටස මගේ අමාත්‍යංශයට අදාළ වෙන්නේ නැහැ. ඒ අදාළ වෙන්නේ මුදල් අමාත්‍යංශයටයි. LP ගෑස් සම්බන්ධයෙන් මම නගලා තියෙන ප්‍රශ්නය ආ අදාළ නොවේ.
ඇත්තමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ දැන් ඔබතුමා දන්නවා මේ දවස්වල විශාල වශයෙන් හැම ඉන්ධන පිරවුම් මලක් ළඟම මේ තෙල් ලබා ගැනීම සඳහා වාහන පෝලින්වල නවත්තලා තියෙනවා. ඉතින් විශාල රාවයක් යනවා, මේ ඉන්ධන හිඟයක් එනවා කියන මේ ගැන ඇති සත්‍ය අසත්‍යතාවය කුමක්ද?
වර්තමාන මිලානුව ගරු කතානායකතුමනි, අපිට මාසෙකට ඩොලර් මිලියන 500ක පමණ මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැය වෙනවා. අපේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 1000යි. එම් බලද්දී අපේ අපනයන ආදායමෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කරන්න සිදුවීම මත ඉන්ධන ආනයනය කිරීම අභියෝගයක් බවට අද පත් වෙලා තියෙනවා. ඇත්තෙම අද තියෙන රටේ තියෙන ප්‍රශ්නේ ඉන්ධන හිගයක්වත් ඖෂධ හිගයක්වත් සිමෙන්ති යකඩ විදුලි හිගයක්වත් නෙවෙයි, විදේශ විනිමය හිගය, ඩොලර් හිගය. ඉතින් ඒ නිසා අපිට දැන් මේ මොහොතේ බොහෝ දෙනෙක් මතයි අපේ හිටපු අග්‍රාමාත්‍යතුමත් ප්‍රශ්න කළා තිබුවා මුහුද මැද නැවුතුණක් තිබෙනවා කියලා. ගරු කථානායකතුමනි, ගිය සෙනසුරාදා උදේ අපි බැංකු අරගෙන ණයවර ලිපි විවෘත කරලා අවශ්‍ය අර මුදල් ගෙවලා අපි සෞද උදේ ඉඳන් එක පෙට්‍රල් නැවක් භාණ්ඩ පටන් ගත්තා. ඊයේ පැවති හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුරදී භාණ්ඩාගාර ලේකම්තුමා ලංකා බැංකුවට උපදෙස් දීලා ඩීසල් නැවත් අවශ්‍ය මුදල් ගෙවීම කරා. මේ වන විටේ ඩීසල් ගොඩබෑම ආරම්භ කරලා තිබෙනවා. තව පෙට්‍රල් නැවක් මුහුද මැද තියෙනවා. ඊයේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගරු මුදල් අමාත්‍යතුමා මේවට අවශ්‍ය කරන විදේශ විනිමය ලබා දීමට පොරොන්දු වෙන නිසා අපිට ඒකත් ඉක්මනින්ම බා ගන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේ ඩීසල් හිගයක් රටේ තියෙන බව ඇත්තයි. මොකද අපි පහුගිය දවස් 5ේදීම අපිට තිබ මේ ඩීසල් අවසාන නැව නිදාස් කර ගැනීමේ ගැටලුව නිසා අපි පහුගිය දවස් 5ේම සීමිත තොගයන් තමයි ඉන්ධන පිරුම් මල්ලට නිකුත් කරේ. ඒ නිසා ඉන්ධන පිරුම් රට පුරාම ඉන්ධන පිරුම් මල්ලල ඩීසල් හිගයක් තිබුණා. ඒක ඇත්තක්.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි, දැන් ලෝක වෙළඳපොළේ බොරතෙල් වල මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. දැන් මේ ඉන්ධන හිඟයට මේ පෝලින් වලට එක හේතුවක් තමයි තෙල් මිල වැඩි වෙයි කියලා සමහර තැන්වලත් මේ ලොකු රාවයක් ගිහිල්ලා තියෙන හින්දා ෂෙඩ්වලිනුත් ඒ තෙල් නිකුත් නොකිරීමකුත් සමහර අවස්ථාවලදී සිද්ධ වෙනවා. ඒ නිසා තෙල් මිල, ඒ කියන්නේ ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳව ඔබතුමාගේ අදහස මොකද්ද?
ගරු කථානායකතුමනි, පෙබරවාරි මාසේ 5 වෙනිදා LIOC සමාගම මිල වැඩි කිරීමත් දැවැන්ත මිල වැඩිවීමක් ඉල්ලමින් තෙල් සංස්ථාවේ සභාපතිතුමන් දිගින් දිගටම ප්‍රසිද්ධ ඉල්ලීම් කිරීමත් නිසා බොහෝ ඉන්ධන පිරුම් මල්වල දැවැන්ත මිල වැඩිවීමක් කියන බලාපොරොත්තුවෙන් තොග සංගවා ගැනීමේ ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ඒක ඇත්තක්. අතෙම අපි අවසාන වතාවට තෙල් මිල වැඩි කරේ පසුගිය දෙසැම්බර් මාසේ 20 වෙනිදා. එදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලේක මිල තිබුණේ ඩොලර් 72යි. ඊයේ වෙන විට ඩොලර් 99 දක්වා ඉහළ නැග්ගා. අද තියෙන යුක්‍රේන රුසියානු යුද්ධයේ තීව්‍රතාව මත බොහෝ විට අද දිනේ ඩොලර් 100 ඉක්මා යාවි කියන එක තමයි තෙල් විශේෂඥ රණාවිකි පළ කරලා තියෙන්නේ. අපි ඊයේ මිලට බැලුවොත් දෙසැම්බර් 20 ඉඳන් ඊයේ වෙනකන් 138කින් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ මිල වැඩි කිරීමක් සිදු කළේ නැහැ. ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවක් සිදු කරලා තෙල් මිල වැඩි නොකළ සිටිය යුතුයි කියලා තීන්දුවක් ගත්තා. රටේ ජනතාවගේ දැනගැනීම පිණිස කියන්න ඕනි, මේ මොහොතේ දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තියෙන ලංකාවේ ඉන්දියාවේ ඩීසල් මිල ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම අඩු. ඉන්දියාවේ ඩීසල් මිල ලංකාවේ මිලට වඩා දෙගුණයකටත් වඩා වැඩි. සමස්ත ලෝකෙම ගත්තත් ශ්‍රී ලංකාව 22 වෙනියට තෙල් මිල අඩුම රට විදියටයි වාර්තා වෙන්නේ. ඒක Google කරලා බැලුවොත් ඕනකෙන්ට හොයාගන්න පුළුවන්. ලංකාවට උඩින් තියෙන රටවල් 21ම යහමින් තෙල් නිෂ්පාදනය කරන රටවල්.
ස්තුතියි රෝහණ බණ්ඩාර මැතිතුමා වෙළඳ මැතිතුමා ගැසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි,
අනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ඊයේ ඩොලර් 99යි තෙල් බැරලේ කොහොමත් 100ට වැඩි වෙනවා. දැන් අපිට ඊළඟ මාස 3ටම අකණ්ඩව තෙල් ලබා ගන්නට තත්වයක් තියෙනවද? මං අහන්නේ අකණ්ඩව තෙල් තියෙනවා ලෝකේ, ඒත් අපිට මුදල් තියෙනවද කියලා අහන්න තියෙන්නේ රුපියලේ ඔය ඒ වගේම ඩොලර් වලින්. අනික මම යෝජනා කරේ දැන් අරගෙන තියෙන හැම එකක්ම ස්පොට් පර්චේස් දැම්මම ගෙවලා දාන්න, කොහොමද නැත්තම් වෙන්නේ ඩොලර් 100ට වඩා අපිට ගෙවන්නේ බැරලේකට?
හිටපු ගරු අග්‍රාමාත්‍යතුමායි තාම නිවරදි ලෝක වෙළඳ පොලේ අඛණ්ඩ මිල වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තම මාර්තු මාසේ මැද වෙන විට තමයි අපි බොරතෙල් බැරලයක් ඩොලර් 100ක් වේවි කියලා බලාපොරොත්තු වුණේ. නමුත් මේ හදිසි ඇති වෙච්ච යුදමේ තත්ත්වය නිසා ඒක පෙබරවාරි වල මුණ ඒ නිසා අනිවාර්යයෙන්ම මාර්තු මැද වෙන විට $115 දක්වා වැඩි වේවි කියලා දැන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමා කිව්වා වගේම අපි ඇවිල්ලා තියෙන කිසිම නැවක් හරවල යවලා නැහැ. මට බලශක්ති අමාත්‍යවරයා ලෙස අපේ මුහුදු තීරය දක්වා තෙල් නැව ගේන්න පුළුවන්. ඊට පස්සේ අපි ඩොලර් ගෙව්වොත් තමයි ඒ නැව් වලින් අපිට මුදල් ලබා අපිට තෙල් ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒතොර සමහර දවස්වලට තෙල් නැව් දින 11ක් උපරිමේ දක්වා මුහුදේ කොමාරි රඳවගෙන කාටවත් අපි හැරිලා යන්න දීලා නැහැ හිටපු අග්‍රාමාත්‍යතුමනි. අපි සෑම නැවක්ම මුදල් ගෙවලා ඒ තෙල් ටික රට ලබාගෙන තියෙනවා. මේ මේ අභියෝගය නිසාම ඔබතුමා නිවිරිදව මතක් කරාදී අපි මාසෙට ඩොලර් මිලියන 10ක් උපේලා ඩොලර් මිලියන 500ක් තෙල් වලට වෙන් කිරීම අතිශයම දැවැන්ත අභියෝගයක්. අපි රටවල් ගන්නාව දිගු කාලීන ණය පාසුකම් ඉල්ලලා තියෙනවා. රාජ්‍ය නායක මට්ටමේ මේ ඉල්ලීම අපි සිදු කරලා තියෙනවා. මාර්තු මාසේ 15 ඉඳලා ලංකාවේ තෙල් නිෂ්පාදනය කරන රටවල් නියෝජනය කරන සියලුම තානාපතිවරුන් අපි කැඳවලා මේ දිගු කාලීන ණය පාසුකම් යටතේ ඉන්ධන ආනයනය කිරීම අපි කටයුතු යෙදලා තිනවා. මේ මොහොතේ ඇත්තෙන්ම ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන් කර ගැනීම අභියෝගයක්.
ඔබ විශ්වවිද්‍යාල විද්‍යාලයෙන් උත්තර දෙන්නේ. ඔබතුමා දැන් ඊළඟ විවාදෙද ගන්නකො මේක. විවාදයක් තියෙනවනේ අද. මොකද ඉක්මනට
අරු අමතුමා දැන් ඊයේ රණවික ක්‍රමසිංහ මහත්තයා ඇව්වේ හිටපු අගමැතිතුමා ඇව්වේ දැන් ඔය හදිසියේ ගෙවන මුදල් ඊයේ රෑ බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ගෙවන්නේ ඩොලර් ගෙවන්නේ ତොර ඒවා කොහෙන්ද මේ රටේ තියෙන්නේ දැන් ඔවා කල් ඇතුව තිබ්බ දෙයක් දුන්නා නම් ඔබතුමා අපහසුතාවකට පත් වෙන්නේ නැහැ මොකද දැන් ඔබතුමාට තමයි බයින්නේ දැන් ඔබතුමාලගේ මන්ත්‍රීවරු බණී හෙට ඔය ඇමතුමා කිව්වට තෛලංගයක් නෑ ඇමතුමාගේ වයර් මාරු වෙලා කියලා බණි. දැන් ඔබතුමා ඉතාල සාර්ථකව සාධාරණ ලෙස රටට ඒක ඉස්සෙහිත කරා. මොකද අතරම රීසල් ලිංගේ තියෙනවා. නමුත් ඇමතිවරට බයිනවා දැන් මන්ත්‍රෝ. නමුත් අපි අහන කරු කතානායකතුමනි දැන් මුදල් කාර්ක සභාවට දාලා ඒක පාර්ලිමේන්තුවට වාර්තා කරා නම් ඔය මුදල් කොහෙද තියෙන්නේ කොතනද තියෙන්නේ කියලා තියෙනවා. නෑ ඒක මුදල් ඇමතිවරයා වාර්තා නොකර නිසා මුදල් ඇමතිට හිතිමතේ රැයට මේ සල්ලි දිකුත් කරා.
හරි හරි බොහොම ස්තුතියි. ඔයි
ගරු කතානායකතුමනි ආයක 2021 8 27 2 89 3 මෙට්‍රික් ටන් 10502 4 89 5 අමුණා තිබෙනවායි 89 ම විස්තර ගත් ක්‍රියාමාර්ග කියලා කියන්නේ මේ වැටලීම් කරලා ඒ අයගේ සහල් සියල්ලක් වී සියල්ලක්ම වීසා සහල් මිලදීලා ගත්තා. ඒක තමයි නතු අපි ඊට පස්සේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමක් සිද්ධ කරමු ගත්තේ නැහැ. පාරිභෝගික අධිකාරී විසින් ගැසට් නිවේදනයක් පළ කළා මෝල් ලියාපදිංචි කරන්න කියලා. ඒ අනුව මෝල් 1000 ගබඩා 1200ක් ලියාපදිංචි කරලා තිබුණා. මෙට්‍රික් ටොන් 400,000 ගණක් ලියාපදිංචි කරලා තිබුණා. ව්‍යාපජින්ති කරලා නැති ඒවා 89ක් වැටලීම් කළා. වැටලීම් කරලා අධිකරණමේ ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඒ වැටලීම් තිබුණු ගබඩාවල වී රජයට අරගෙන රජයේ මුදල එයට ගෙව්වා.
ගරු ඇමතුමනි දැන් මේ වැටලීම් කරන්න යනකොට ඔබතුමා දන්නවා වැටලීම් හරහා ඔබතුමාලා මුදල් ප්‍රමාණයක් ගෙව්වා. එයට ගෙවනකොට ඒ වගේම අනිත් පැත්තෙන් මේ වැටලීම් කරන වෙලාව වෙනකොට ගබඩාවල තිබිච්ච මේ අවසර නොලබපු විශාල පිරිසක් අඩු ගානට අයපව් රජයෙන් පවරා ගන්න කලින් අලෙවි කිරීම සිද්ධ කරා. හැබැයි ඔබතුමාලා මේ කටයුත්ත කරගෙන ගිහිල්ලා එක තැනකදී අතෑරලා දානවා. මෙතනින් එහාට මේක කරන්න නැතුව නතර කරනවා. එතකොට එතනින් පස්සේ ඒ ගබඩාවල වීති පිට්ටනියටවත් ඊට පස්සේ මහ පරිමාණයේ මෝල් හිමියන්ටවත් නැතුව විවේකයෙන් වීමිල ඉහළ ගියා. එතකොට ඔබතුමාලා මේ කටයුතු කිරීම හරහා මේ 89 දෙනෙක්ගේ අයිතිය තමයි තමන්ට උපයා ගන්න තිබිච්ච මුදලක් රජයේ මැදිහත් වීම ඔබතුමාලාගේ පාරිභෝගික අධිකාරියේ මැදිහත් වීම හරහා එයට අහිමි වුණා. ඒ නිසා දැන් ඒ නියෝගයේ ක්‍රියාත්මක කළ දිගටම ගියා නම් මේක පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි ඔබතුමාලා ටික කාලයක් තුල මේක ඇතෑරීම නිසා අර 89 දෙනෙක්ගෙන් නම් ඔබතුමාලා මේ වෙනකොට ගබඩා සීල් දීලා අරගෙන තියෙන වගේ 89ට ඍජුවම මේකට බලපෑමට ලක් වුණා වගේම ඔබතුමාලා ඒ වගේ ඒ විදිහට කටයුතු කරනකොට ඊට වැඩිය විශාල පිරිසක් තමන්ගේ යටතේ තිබිච්ච වීතෝග ටික විජහට අඩු ගානට විලඳ පොලට විකුත් කරා. හැබැයි විලඳ පොලෙන් ඊට පස්සේ සීක්‍රෙන් ඔබතුමාලා මේක ඇතෑරියන් පස්සේ මිල වැඩිවීමක් සිද්ධ වුණා. ඒ නිසා මේ අතර හිටියා මම දන්නවා පුද්ගලිකව වකුගඩු රෝගයෙන් රෝගීන් බවට පත් වෙලා පුද්ගලිකව තමන් මාසෙ ඔය කන්න අවසානට වී ටිකක් අරගෙන ස්ටොක් කරලා ඒක හරහා ලාභයක් උපගෙන ජීවත් වෙන්න කටයුතු කරන අහිංසක ව්‍යාපාරිකයෝ නෙමෙයි ගම්මාන මට්ටමේ සාමාන්‍ය ලොකු වී ප්‍රමාණය නෙමෙයි ඒ වගේ විශාල පිරිසකට මේකෙන් යම් කිසි අලාභයකට මුහුණ දෙන්න සිද්ධ වුණා ඒ නිසා මේ කාරණේ ඔබ බුදුහා පිළිගන්නවද මේ කරපු ක්‍රියාමාර්ගයේ හරහා මේ පිරිසකට යම් කිසි අලාභයකට මුහුණ දෙන්න වුණා කියන කාරණේ පිළිගන්නවද ඒ වගේම මේ අයට සාධාරණයක් කරන්න ඔබතුමාලා කම්සි කටයුත්තක් කරනවද
අරු මන්ත්‍රීතුමනි ඔබතුමා කියන එක මම තරමක් පිළිගන්නවා හැබැයි දැන් මේ 89 දෙනා ලියාපදිං වරදක් කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි යම් ගැසට් එකක් පළ කරපුවාම නීතියක් ගෙන ආපුවාම නීතියට අනුව කටයුතු කළ යුතුයි. එතකොට මේ නීතිය හැමදාම තියාගන්නවා කියලා එකකුත් නැහැ. අපි පාරිභෝගික අධිකාරිය විසින් විවිධ කාලවලදී ගැසට් ගහනවා, ගැසට් අයින් කර ගන්නවා. ඒක අද විතරක් නෙමෙයි ඉතිහාසෙත් ඒ කාලානුරූපව තමයි ඒක සිදු කරනු ලබන්නේ. එතකොට මේ ගැසට් එක ගහලා තිබුණු වෙලාවේ ලියාපදිංත නොකිරීමේ වරදක් කරපු නිසා තමයි ඒ අයගේ වීටික ලබා ගැනීමට අනිවාර්යෙන්ම කටයුතු කළේ. ඉතින් ඒ කෙසේ හෝ අපි මේ සෑම දෙයක්ම කළේ රජයක් විදියට සත්චේතනාවෙන් පාරිභෝගිකයත් ගොවියත් ආරක්ෂා කිරීමේ අරමුණක් ඇතුව යම් අඩුපාඩුකම් තිබුණා. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් අඩුපාඩුකම් නිසා තමයි අපි වෙනස් කරලා දැන් උදාහරණයක් විදියට දැඩි ස්ථාවරයක් තිබුණා අපි හාල් ගෙන්නන්නේ නැහැ කියලා. ගොවියත් ආරක්ෂා කිරීමේ අරමුණක් ඇතුව. ඒක 2020 වර්ෂයේ සාර්ථක වුණා. නමුත් ඒ ප්‍රතිපත්ති ඒ විදිහටම ඉන්න බැරි වුණා. ඒක විශේෂයෙන්ම අතරමැදියන් විසින් පාරිභෝගිකයා සූරා කිරීමට ලක් කරපු නිසා රජයට සිද්ධ වුණා මේ ප්‍රතිපත්ති අයින් කරලා ඒ සහල් ගෙන්නීමේ කටයුතු සිද්ධ කරන්න. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ සෑම තීන්දුවක් තීරණයක්ම ගන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන්, ගොවි ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ ගත්ත තීන්දුවල යම් යම් අඩුපාඩුකම් තිබෙන බව අපි පිළිගත යුතුයි. ඒ නිසා ඒවා වෙනස් කරලා අලුත් ක්‍රියාමාර්ග ගන්නේ අපි රජයක් විසින් ගත්ත තීන්දුවක් ඒ විදිහටම තියාගන්න ඕන කියලා එහෙම එකක් නැහැ. අපි අතින් යම් අඩුපාඩුකක් සිදු වුණා නම් ඒවා නිවැරදි කරගෙන අපි ඒක හරි ගස්ස ගන්න ඕනේ. ඒ නිසා තමයි මේ ක්‍රියාමාර්ගය අරගෙන තිබෙන්නේ. විශේෂයෙන් ඔබතුමා කියන විදිහට ওই 86 දෙනාට යම් කිසි ආකාරයකට ප්‍රශ්නයක් සිද්ධ වුණා. හැබැයි ඒක 100%ක්ම රජයේ හෝ අපේ වරදින් නෙමෙයි. ඒ අයත් වම් වැරද්දක් කළා මේවා ලියාපදිංචි නොකිරීම නිසා.
හරි බොහොම ස්තුතියි කිංග්ස් නෙල්සන් මැතිතුමා වාරිමා.
ඔව් මගේ දෙවෙනි ප්‍රශ්න මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න.
ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා එක සැරේට.
ඒක
ප්‍රශ්න දෙකක් ඇහුවා.
දෙකම කියන්නේ එකම ප්‍රශ්නේ තමයි ඒක පිළිතුරු
ඒකම ප්‍රශ්නේ දෙකක් වෙන්නේ
ඒක ඒකේ මේකට සාධාරණයක් වෙනවද කියලා ඒක ඒක ප්‍රශ්නේ ඇහුවේ ඒක තමයි තිබුණේ මගේ දෙවුණු අතට පස්සේ වෙන එකක් ගරු අමාත්‍යතුමනි දැන් ඔබතුමාලා මේ ප්‍රශ්නේදී විශාල වශයෙන් මැදිහිමක් කරා වගේම දැන් අද වෙනකොට වෙළඳ පොලේ විශාල සිමෙන්ති හිගයක් වගේම විවිධ අත්‍යවශ්‍ය භාණ්ඩවල විශාල හිගයක් තියෙනවා එතකොට ඒ වගේ අපිට ඇහෙන්නේ නැහැ ඔබතුමාලා මේ මෙච්චර වී සම්බන්ධව මේ ක්‍රියාත්මක වෙච්ච උනන්දුව ඒ වගේ සිමෙන්ති හිගේට විලඳ පොලේ දැන් අද වෙනකොට 1375 තර විකුණන දින සිමෙන්ති කොටේ 2000 දක්වා අලෙවි කරමින් ඉන්නවා. එතකොට ඒ අතරේ දැන් ඔබතුමාලායි චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සියලුම රාජ්‍ය ආයතනවල ඉන්ධන සහ විදුලි පිටිමැස්සුව වෙනුවෙන් ඊයේ දවසේ චක්‍රලේඛයක් නිකුත් කරනවා. එතකොට දැන් දැනටත් ඔබතුමාලා අකාර්මණ්‍ය විදිහට ඇතැරලා තියෙනවා වගේම හෙට දවසේ මේක තවත් උග්‍ර වෙලා කළු කඩ වලින් සිමෙන්ති ටික මිලදී ගන්න තත්ත්වෙට පත් වෙනකොටවත් ඔබතුමාලගේ දැන් එකපාරින් තෙල් කප්පාදුව නිසා මේ ඔබතුමාලා කියයි ඊට පස්සේ අපිට මේක කරන්න ඉන්ධන ප්‍රශ්නයකටත් අපි මුහුණ දෙනවා මේ ගැසට් එකකින් අපිට මේක සීමා කරලා තියෙනවා ඒ නිසා මේ වැටලීම් කරන්න අපිට ඉන්ධන නැහැ කියලා කියන්න
පුළුවන්
ඒ නිසා මේ කටයුතු වලදීත් දැන් පහුගිය කාලේ අර සිමෙන්ති කරා වගේ මේකටත් ඔබතුමාලා වේගවත්ව කටයුතු කළා මේ පාරිභෝගික ආරක්ෂා කරලා දෙන්න කටයුතු නොකරන්නේ
මන්ද විවාදයක් තියෙනවා මේ කල් තැබීම් විවාදයක් මේ
ඕන ඕන කතා කරන්නේ වැඩි කෙටියෙන් ඔක්කොම දාහන්නේ කියන්නේ ඔබතුමා
ඉන්ෆ්ලේෂන් මැතුමා
පරිම කෙටි කරලා මේ ඇහුවේ තවත්
කාලේ නැස්ති කරන්න
දෙන්න ඒක කාලේ නෙමෙයි ප්‍රශ්නේ දාහන්නේ නැත එලිමට ඔක්කොම ඔබතුමාට ලියලා දෙන්න කියන්න ඕන විදිය
විවාදේ කතා කරන්න
ඔබතුමා කෙලියෙන් කිව්වනම් මේ මේ මෙහෙම කියලා කිව්වනම් මම අහන්න මේක පැහැදිලිව ප්‍රශ්නයක්
විදියට විවාදයක් තියෙනවනේ මේ
හවස විවාදේ තියෙන එක මම විවාදේ නෑනේ මම ප්‍රශ්නෙට මේ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ නැහන්නේ
ඒක හරියන්නේ නැහැ ඔබතුමා හරි කිංසන් මන්තුමා ඉක්මන් කතා කරන්න අහන්න
ගෑස් සහ විදුලිය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම පිළිගන්නවා. ඒ පිළිබඳව විශේෂභාර අමාත්‍යමල්ලා අවශ්‍ය පිළිතුරු ලබා දෙයි. විශේෂයෙන්ම ඔබතුමා කියව පරිදි අපි පිළිගන්නවා ගෑස්, ඒ වගේම සහල්, සීනි, ඒ වගේම කිරිපිටි, සිමෙන්ති, හිගයක් සහ මිල වැඩිවීමක් තිබුණා. දැන් මේ වන විට ගෑස් සහ ඒ වගේම සීනි සහල් පිළිබඳව ප්‍රශ්නෙට හිගය නැති වෙලා තිබෙනවා තරමක් මිල වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා. තවමත් කිරිපිටි සහ සිමෙන්ති පිළිබඳව 100%ක්ම ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ අනුව මේ වන විට රජයේ පැත්තෙන් ඒ දෙකටම ඒ දෙකටම අදාළ බදු ඉවත් කරලා ගත හැකි ක්‍රියාමාර්ග සියල්ලක්ම අරගෙන තිබෙනවා. දැන් විශේෂයෙන්ම සිමෙන්ති සම්බන්ධව හත්වෙනිදා කර්මාන්තශාලාවක් හම්බන්තොට ඉදිරිවීමෙන් පස්සේ මාසයකට මිලියන 3ක් පොට්ට ඒ කර්මාන්තශාලාවෙන් එළියට දානවා, වෙළඳපොළට දානවා. ඉතින් එතකොට මං හිතන්නේ අපිට මේ තත්ත්වේ නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්කමක් ලැබේ. අපි සිමෙන්ති සම්බන්ධව විශේෂයෙන්ම සිමෙන්ති මේ බෑග් ආනයනය කරන්න අවශ්‍ය අපි ඒ තිබුණු නීති ලිහිල් කරලා සාකච්ඡාවට ගණනාවක් අපි පැවැත්තුවා. පවත්වලා තමයි මේ මට්ටමින් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යන්නේ.
හරි.
අර සීනි සහ අනිකුත් දැන් පිළිබඳව හිගේ නැතුණා වගේම මේ සිමෙන්ති සහ කිරිපිටි සම්බන්ධයෙන් ඉතාමත් අවශ්‍ය විසඳුම ලබා දීමට කටයුතු කරනවා කියන එක සඳහන් කරන්න ඕනේ.
නැත්නම් මම ඊළඟ ප්‍රශ්නය
අහනවා. අහනවා කරපතන.
ගරු මන්ත්‍රීතුමනි, ආ එක කලාප හතරයි. දෙවෙනි ප්‍රශ්නය උත්තරය B කලාපය, C කලාපය, D කලාපය, මොරගහ කන්ද, G කලාපය. ආ තුන මේක වසම් මට්ටමින් කියන්න ඕන දීර්ඝ පිළිතුරක් මම කියන්නම්. මේ වෙලාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ B කලාපය කන්දගම අලවකොඹුර නිදන්වල ඉහළවැව දිවුල් දමන, අරුණපුර අලුත්ඔය පැලැටියාව මගුල් දමන, පහළ ඇල්ලෙවැව ඇල්ලෙවැව කළු කැලේ, ඉහළ ඇල්ලෙවැව බඳනාගල මහදමන, දිඹුලාගල නවමිල්ලාන මහවුල්පත බිම්පොකුණ, බෝගත්සව වෙහෙරගම, දලුකාන මනම්පිටිය, වීරාන ගෝමතියාය, විජේබාපුර, අරගංවිල යාය එක දෙක, ගෝමතියාය යාය පහ, රත්මල් තැන්න, ජයපුර, මැදගම, බොරවැව, මෙනික්වල, මුතුගල, කරපොල, මිලින්ද, මදුරංගල, ගිනි දමන, අලුත්තව, රිදීපොකුණ, නිලුංගව, සෙවනපිටිය, මහවැව, මොන්ටර තැන්න, රුහුණුකෙත, මගුල්පොකුණ, වැලිකන්ද, සේනපුර, කටුවන්විල, සුසිරිගම, බෝවත්ත, සිංහපුර, මුතුවැල්ල, කුඩාපකුණ, කන්දකඩුව, මහින්දාගම, කඩවත් මඩුව, මඩකලප දිස්ත්‍රික්කයෙන් තියෙනවා පුණානි නැගෙනහිර. ඊළඟට බී කලාපේ බදුල දිස්ත්‍රික්කයෙන් තියෙනවා ගිරාන්දුරු කෝට්ටේ, රොටලවෙල, දිවුල් පැලැස්ස, අලු යටවෙල, මිල්ලත්තෑව, බතලයාය, අලුත්තරම, ගල්පෞරියාය, මීගහයන, හෙබරියාව, රක්කිඳ, හෙබරව, ගින්නෝරුව, වීරාණගම, උල්හිටිය, බෙලගන්මව, දිනි යාය. ඊළඟ අම්පාර දිස්ත්‍රික්කයෙන් තියෙනවා මහමැලි සීකලාපේ දියවද්දාගම, නවමෙදගම, ඉහළගම, පරණගම, සඳම්පුර, ලිහිණියාගම.
ගරු ඇමතුමා, සභාගත කරා නම් හොඳයි නේද දිග ලැයිස්තු?
ඒ තමයි දීර්ඝ විදියට තියෙනවා මේක. මම සභාගත කරන්න මන්ත්‍රීතුමා කැමතිද?
මගේ පළවෙනි ප්‍රශ්නේ
අහන්න ඉක්මනට අහන්න.
ඔබතුමාට මේ වලවේ කොට්ටාසේ කියන්න බැරුණා ඉස්සෙල්ලා උත්තර දෙන්න. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු සභාපති කතානායකතුමනි, 2017 හරි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, 2017 වර්ෂයේ ආසියානු සංවර්ධන අරමුදල යටතේ මහවැලි අධිකාරියේ අධීක්ෂණ යටතේ ජල සුරක්ෂිතා ව්‍යාපෘතිය බෝගස්වැව නමින් ආරම්භ කරා. ඒකේ ගරු ඇමතුමා ව්‍යාපෘති 13ක් ආරම්භ කරලා තියෙනවා. ඒකට වෙන්කරච්ච මුදල 1,70,00,000ක් වෙන් කරලා තියෙනවා. ගොවි සංවිධාන 6ක් විසින් 2020 වසරේ වෙනකොට අවසන් කළ තියෙනවා. අත්තිකාරම් මුදල් විදියට 140,000ක් ගෙවලා තියෙනවා. දැන් 2020 වෙනකොට ඒ සම්පූර්ණ ව්‍යාපෘති අවසන් කළ තියෙනවා. මේ ඉතුරු මුදල මේ ගොවි සංවිධානයට කවද්ද ගෙවන්නේ කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රීතුමා, මේක 2017 නිසා මේක ප්‍රශ්නේ අහලා නොතිබ්බ හින්දා මේකට සියලු තොරතුරු මම මේ වෙලාවේ ගෙනාවේ නැහැ. මම මේක ඔබතුමාට මේ ගැන විස්තර සතියක් ඇතුළත ලබා දෙන්න.
හරි. දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මාදුරුවය දකුණු උයර කිලෝමීටර් 34ක් හදන්න කටයුතු කළ තියෙනවා. ඇස්තමේන්තු මුදල මිලියන 38,000ක් වෙන් කළ තියෙනවා. මේ වෙනකොට ගරු ඇමතුමා ඒ වැඩ ක්‍රියාත්මක වෙන්නේ නැහැ, සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. දැන් වසර දෙකක් වෙනවා මේ වැඩ ආරම්භ කරලා. දැන් ඉතිරි වැඩද කවද්ද ආරම්භ කරන්නේ ගරු ඇමතුමා?
ගරු මන්ත්‍රීතුමා, මේකේ වැඩ දැන් ආරම්භ කරලා ගොඩාක් වැඩ කෙරලා තියෙන. දැන් අපි දැන් සති දෙකකට උඩදී චමල් රාජපක්ෂ ගරු ඇමතුමාත් මමත් අනිත් සියලු නිලධාරීත් එක්ක අපි අධීක්ෂණ කටයුතු කරන මේක දැන් කිලෝමීටර් 6-7ක්ම ඇල කපලා කොන්ක්‍රීට් කරමින් යනවා. ඉතුරු වැඩ ටිකක් කරගෙන යනවා. ඉතිරි වැව් 3ක් බඳින වැඩසටහන් දැන් මේ වැඩසටහන 2024 අවසාන කරන්න අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ කරලා. කිලෝමීටර් 84ක ඇලක් තියෙනවා, දිගටම කරගෙන යන්න.
හරි, බොහොම ස්තුතියි. නොපැමිණි අවසරයේ වීමද යෝජනා. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා. ඔව්,
මට අවස්ථාව දෙන්න. මේ විදුලි බල කප්පාදුව නිසා දැන් උසස් පෙළ විභාගයේ ඉදිරිපත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප්‍රශ්නයක් වෙයි. මොකද ඉසෙට්ස්කෝ ක්‍රමය අනුව අනික තියෙන්නේ කප්පාදුව එක එක ප්‍රදේශ එක එක වෙලාවට කරන නිසා නඩු දාන්න පුළුවන් මූලික අයිතිවාසිකම් වලට. මේක නවත්ත ගන්න පුළුවන් නම් පස්සේ ඉඳ වෙනකන් ඊට පස්සේ යොදවා ගන්න.
දරු කතානායකතුමනි, අගමැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඊයේ රාත්‍රියේ මේ පිළිබඳ සාකච්ඡාවක් කරලා අපි විභාග කොමසාරිස් සහ අමාත්‍යංශයේ මේ වෙනකොට විදුලි බල මණ්ඩලය හා පීසු එලකත් එක්ක කතා කරලා තියෙනවා. පුළුවන් තරම් දුරට මේ තත්ත්වය වෙනස් මම අගය කරනවා. ඔබතුමා මේ ප්‍රශ්නේ නැගුවට
වාචික පිළිතුරු අපේක්ෂා කරන දෙවෙනි වටේ පස්වෙනි ප්‍රශ්නේ හත්වෙනි ප්‍රශ්නේ නලින් ජයමාල්.
ගරු කතානායකතුමනි, දෙවෙනි වටේ හත්වෙනි ප්‍රශ්නය ගරු නලින් බණ්ඩාර මැතිතුමා වෙනුවෙන් සෞඛ්‍ය මැතිතුමාගෙන් මම අහනවා. සංවිධායකතුමා,
සභාගත වෙනවා. නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනාව ගරු රොෂාන් රණසිංහ මැතිතුමාගේ.
ගරු කතානායකතුමනි, පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොෂාන් රණසිංහ මහතාගේ නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමු.
යෝජනා ස්ථිර කරන්න ඕනේ.
යෝජනා ස්ථිර කරන්න. කායි.
ගරු කතානායකතුමනි, යෝජනා ස්ථිර කරනවා.
ඔව්, විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම කෙටියෙන් කරුණු දෙකක් ඉදිරිපත් කරන්නට මට අවසරය ලබා දීම පිළිබඳව අවශ්‍යෙන්ම ගරු කතානායකතුමනි, අද රටේ ප්‍රශ්නය පිළිබඳව මම හිතන්නේ මේ සභාවට වගකිව යුතු ප්‍රකාශයක් එක්කෝ ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා, එහෙම නැත්නම් මුදල් රාජ්‍ය අමාත්‍යතුමා, එහෙමත් නැත්නම් නියෝජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යුතුමයි. දැන් ඔබතුමාට මම කියන්න කැමතියි, මේ විදුලි කප්පාදුව තුළ, තෙල් හිඟය තුළ බරපතල ව්‍යසනයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. සමහර විට මේ වායු සමීකරණය කරපු මේ සභාවේ ඇතුළේ ඉන්නකොට ඒවා තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් ඔබතුමාට කියන්න කැමතියි, අද රටේ ඩොලර් නැහැ, විදුලිය නැහැ, පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, භූමි තෙල් නැහැ, කිරිපිටි පෝලිං නිර්මාණය වෙලා මහා සමාජ වසනයක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම මම මතක් කරන්නට කැමතියි, විදුලි බල ඇමතිතුමා පොරොන්දු වුණා විභාග සමයේ විදුලි කප්පාදුවක් කරන්නේ නැtei කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි, අපිට අහන්නට ලැබුණා විශේෂයෙන්ම අපි ආණ්ඩු බලේ ඉන්න කාලය තුල එදා විපක්ෂය කිව්වා තුන් වතාවක් විදුලිය කැපුවොත් ආණ්ඩුව ගෙදර යන්න ඕනේ කියලා. පළවෙනි වතාවේ කැපුවොත් සභාපති ගෙදර යන්න ඕන, දෙවෙනි වතාවේ කැපුවොත් ඇමතිවරයා ගෙදර යන්න ඕන, තුන්වෙනි වතාවේ කැපුවොත් ආණ්ඩුව ගෙදර යන්න. ඉතින් මම බොහොම පැහැදිලිව ඉල්ලීමක් කරනවා. දැන් මගේ ප්‍රශ්නයට, මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරපු ප්‍රශ්නයට, දැන් සති දෙකකට වැඩි කාලයක් මේ රටේ ආර්ථික අර්බුදය පිළිබඳව, ඩොලර් අර්බුදය පිළිබඳව උත්තරයක් නැහැ. මේක හරි විහිළුවක්. ඒ වගේම ගරු කතානායකතුමනි, දෙවෙනි කාරණාව මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මැතිතුමාගේ ජීවිතය පිළිබඳව අද බරපතල අවධානමක් තිබෙනවා. එතුමා ඉලක්ක කරගෙන වර්තමාන රජයේ ක්‍රියාකලාපය ඉතාමත්ම කනගාටුදායකයි. මම හිතන්නේ ඉතාමත්ම බියගුළු සම්පන්න ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කුප්‍රකට ආකාරයෙන් සැලසුම් සහගතව එතුමාව ස්වභාවික ඝාතනයකට ලක් කරන්නට මූලපුරණොයි කියන සැකය, ඒ සාධාරණ සැකය බිහි වෙලා තිබෙනවා. මම මතක් කරන්න කැමතියි ගරු කථානායකතුමාට 2020 නොවැම්බර් 27 වෙනිදා ශානි අබේසේකර මැතිතුමා එදා සිරගතව සිටින කාලේ එතුමාගේ වරප්‍රසාද වෙනුවෙන් එතුමාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අපි කතා කරා. ඒ නිසා අද ආණ්ඩුව ගන්න තීන්දුව බොහොමයක් කැකිල්ලේ තීන්දුව බවට පත් වෙලා තිබෙන මොහොතක මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා අපි තුල තිබෙන මේ සාධාරණ බිහිතියට. කරුණාකරලා ආරක්ෂක අමාත්‍යවරයාටත් උපදෙස් දීලා ශානි අබේසේකර මැතිතුමාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ පියවර වහාම ගන්නේ කියලා මම ඉල්ලීමක් කරන මේ අවස්ථාවට.
බොහොම ස්තුතියි. පණක් කෙටුම්පත් පිළිගැනීම. ඔව්ෂ් සේමසිංහ මැතිතුමා. ශාන් සේමසිංහ.
ඊයේ දිනෙත් විපක්ෂ නායකතුමා මේ එතුමා විසින් මතු කරපු ප්‍රශ්නය පිළිබඳව කතා කරා. ඒතනදිත් ගරු කථානායකතුමනි අපි කිව්වා අපි හෙට දිනේදී පිළිතුරක් ඒ සම්බන්ධයෙන් ලබා දෙනවා කියලා. ඒ වගේම හෙට දිනේ පිළිතුරක් ලබා දෙනවා කිව්වහම එතුමාගේ පිළිතුරු උනේ එතුමාට ඒක හුන්නේ නැහැ කියලා. එහෙනම් එතුමා ප්‍රශ්න කරා වගේම අපි නැවතත් කියනවා හෙට දිනේදී එතුමා 27/2 අහපු ප්‍රශ්නෙට අපි පිළිතුරක් ලබා දෙනවා රජය හැටියට කරවතරයි.
බොහොම ස්තුතියි. වෙනද එමෙතුමා බුද්ධිමේ දීපල සංශෝධන පනත.
විපක්ෂ නායකතුමා කරුණු දෙකක් මතු කරා. එක කාරණාවකට රාජ්‍ය එමෙතුමා උත්තර දුන්නා හෙට දිනේ අපි පිළිතුරක් දෙනවා කියලා ඊයේ දිනෙත් මම සඳහන් කරා. ඒ වගේම ශානි අබේසේකර හිටපු ප්‍රධාන පොලිස් නිලධාරීතුමාගේ ජීවිතය ගැන සඳහන් කරා. අපි කිසිම අත්අඩංගුවක හෝ සැකපිට අත්අඩංගුවට අරන් තියෙන කෙනෙක්ගේ කිසිම ජීවිතයක හානියක් කරන්න ඉඩක් තියලා නැහැ. ඒක ඉතා ඕනෑකමින් අපි සඳහන් කරන්න ඕනේ. ඒ නිසා ශානි අබේසේකර මහතාට යම් යම් චෝදනාවල් ඉදිරිපත් වෙලා ඒ පිළිබඳ වද විභාගයන් කරනවා. ඒ වග විභාගයන් ගැන අධිකරණය හමුවේ තියෙන ප්‍රශ්නයක්. ජීවිත ආරක්ෂාව පිළිබඳ කිසිම සලස්මකින් ජීවිතේ විනාශ කරන්න හදනවා කියන දේ අපි ප්‍රතික්ෂේප කරනවා. මම කියන්න ඕනේ ඔබ කවුරුද දන්න හිටපු DIG සේනනායක මහතා අනුර සේනනායක. ඔව් අත්අඩංගුවටගෙන තියාගෙන හිටියා. ඔහුගේ ජීවිතය ක්‍රමානුකූලව විනාශ වෙලා අවසානයේදී ඔහු ජීවිතක්ෂයට පත් වුණා. ඒ පොලිසිය ඉහළ නිලධාරියෙක්. ඔබතුමාලගේ කාලේ මේ සිදුවුණු දේවල් ඒ වගේම ඔහු අපේ රටේ සංගීතයට හුඟක් කලාවට දායක වෙච්ච ඉහළ පොලිස් නිලධාරියෙක්. ඒ නිසා එකින් එක මේව හාර උස්සන්න ඕනේ නැහැ. අපි රජයක් හැටියට අතිකර ජනාධිපතිතුමා ඇතුළු රජය කිසිම කෙනෙක්ගෙන් එහෙම පිළිගැනීමේ චේතනාවක් කටයුතු කරන්නේ. නමුත් අධිකරණය හමුවේ තියෙන ක්‍රියාමාර්ග එලෙසම දිගටම පවතිනවා.
බොහොම ස්තුති. වෙනදමත බුද්ධිමේ දීපල සංශෝධන පනත කෙටුම් ප්‍රති ඉදිරිපත් කිරීම.
බුද්ධිමේ දීපල සංශෝධන 2003 අංක 36 දරන බුද්ධිමේ දීපල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවැනිවර කියවීම කවදාද? යෝජනා අංක 2 සභානායකතුමා.
ආ ඉදිරිපත් කරන කර කතා නායකතුමනි.
සභාවේ එකඟද?
ආයි.
කල්තැබීම
සභාවේ පෙබරවාරි මාසයේ 24 වෙනි දින පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල්තැබී සිටියා යෝජනා
කරනවා. ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කල්තැබීම යෝජනා ඉදිරිපත් කරන්නේ.
ස්තුතියි. කතානායකතුමනි මම මේ කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හමුවේ අසමත් රාජ්‍යයක් කරා ලංකාව ගමන් කරමින් සිටි. මාස 25ක් තුලදී රුපියල් කෝටි 150,000ක් මුදල් අච්චු ගසමින් 14%ක උද්ධමනයකුත් ඊ අපිට දැනගන්න ලැබුණ 16%ක් කියලා 25%ක පමණ ආහාර උද්ධමනයකුත් ඇති කරගෙන ඇත. වසංගත කර්මණාකාරයෙන් අසමත් වී නිසා 15,000ක පමණ මිනිස් ජීවිත අහිමි කරගත් රට සාගතයකට ඇද දමමින් කාබනික නාඩගමක් හා මහ පරිමාණයේ හොරකම් මාලාවක්ද සිදු කිරීමට පටන්ගෙන ඇත. විදේශීය සංචිතය ඩොලර් මිලියන 600කට පමණ සීමා කර ගනිමින් කිරිපිටි, ගෑස්, ඉන්ධන, සිමෙන්ති, ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් පෝලිං යුගයක් ඇතිකරගෙන ඇත. මේ සියල්ල නොතකා හරිමින් තම හිතවතුන්ගේ හා විදේශිකයන්ගේ ණයගේ වීම ආණ්ඩුව උත්සුක වේ. සෑම කුස්සියකටම බෝම්බේ වූ ආණ්ඩුව එම අපරාධ කරුවන් වසන් වෙද්දී පූර්වයෙන් නඩු පවරා තිබූ සියලු මූල්‍ය හා අපරාධ වර්ධවලින් වර්ධකරුවන් යයි හඳුනාගත් අය නිදහස් වන්නට ඉඩ හරිමින් නීතියේ ස්වාධිපත්‍යද බරපතල අනතුරක හෙලා ඇත. පාස්කෘපහාරයේ වින්දිතයන් මෙන්ම ගෑස් බෝම්බ වින්දිතයන්ටද සාධාරණයක් ඉටු නොවන බව පෙනෙන හේයින් ඒ වෙනුවෙන් හඬ නගන පුද්ගලයන් නිහඬ කිරීමටද රජය කටයුතු කර ඇත. මෙම හිතුවක්කාරී මායාකාරී ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලින් රටේ ජනතාව මුදවාගෙන ඔවුන්ට සහනයක් සහ ආරක්ෂාව සැලසීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයයි මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු කථානායක තුමනි, අද මේ කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්නේ මුළු රටටම විශාල අර්බුදයක බිහිසුණු අවිනිශ්චිතතාවයේ භාවයක් තියෙන අවස්ථාවක් නිසා. අද මේ මුහුණ දෙන තත්වය හැම පවුලකටම පොඩි දරුවගෙන් ඉඳලා ඒ පවුලේ ඉන්න වැඩිමහල් කෙනාටම දැනෙන ප්‍රශ්නයක් මේක. අද සල්ලි තිබුණත් දරුවට කිරි පැකට් එකක් ගන්න බෑ. අනෙත් පැත්තෙන් සමාජයේම ලොකු පීඩනයකට අසු වෙලා ඉන්නේ. ජේෂ්ඨ අය කියනවා ඔවුන්ට දැනෙන්නේ මේක 70-77 ආර්ථිකය වගේ බරපතල වින්නහියකට පත් වෙලා තියෙනවා කියලා. මේක ආණ්ඩුවේ ලොක්කන්ටයි මිතුරන්ටයි නම් මං හිතන්නේ මේක තේරෙන්නේ නැහැ. ආර්ථිකය ගැන චක්‍රවර්ති තමන් කියලා හිතාගෙන වැඩ කරන මහ බැංකුවේ අධිපතිතුමා දැන් මොකක්ද කියන්නේ? ඔහු කියනවා බැංකුවලට සෙල්ස් සංස්ථාවට ණය දෙන්න එපා කියලා කියනවා. බැංකු පද්ධතිය ආරක්ෂා කරන්න ඕනේ කියලා කියනවා. අනිවාර්යෙන්ම මහ බැංකුව අධිපති ඒක දන්නේ නැත්තම්. මේ කතාවේ ලොකු ගැඹුරක් තියෙනවා. ඔහු මෙහි ඉඟියක් දෙන්නේ රටේ බැංකු පද්ධතිය කඩා වැටෙන්න පුළුවන්ද කියන එක තමයි අපිට අහන්න වෙන්නේ. මහ බැංකු අධිපති හැමතිකම හතහැරලා මහ බැංකුවේ පුටුවේ වාඩි වෙලා මාස 6ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. මහ බැංකු අධිපති මේ රටේ ආර්ථිකය දුවන්න අත්‍යවශ්‍ය වන ඉන්ධන ගෙන්වන බැංකුවලට සල්ලි දෙන එක ගැන නියෝග කරන්න පටන් අරගෙන බැංකු පද්ධතිය කඩා වැටීම ගැන අනතුරු අඟවනවා නම් මේ ඔහු මාර්ග සිතියමකුත් ඉදිරිපත් කළා. දැන් මාර්ග සිතිය මේ කාලෙත් සම්පූර්ණ වෙලා තියෙන්නේ. මන් දන්නේ මේක කොහාටද මේ මාර්ග සිතියම මේ රට අරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා. ප්‍රපාතයකට අරගෙන ගිහිල්ලා තියෙනවා මිසක වෙන කොහාටද අරගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් රට දුවන්නේ කොයි වෙලාවේ නවතීද නැති ප්‍රශ්නේ උඩයි. අද වාහනයක් අරගෙන එළියට බැස්සොත් තෙල් තිබුණොත් යන්න පුළුවන්, නැත්නම් අතරමඟ ඉන්න පුළුවන්. මේ වෙනතුරු විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. හරි විසඳුමක් තාම ඉදිරිපත් කළා නැහැ. හැමදාම ගෙදර ඇතුලේ විසඳුම් ගැන කතා කරනවා. හැබැයි කට ඇරියොත් මහ බැංකුවේ අධිපති කියන්නේ ඩොලර් ප්‍රශ්නයක් නැහැ, ඒ අයට ප්‍රශ්න නැතුව ඇති ඒත් රටට ප්‍රශ්නයක් තියෙනවා. අද උදේ ගමන් පිළ මන්ත්‍රීතුමා ඇමතිතුමා කතා කරනකොට කිව්වා ඩොලර් හිඟය නිසා තෙල් ටික වද්දෙන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ කියලා කිව්වා. ඇනෝම් කළ නැව් මුහුදේ බලාගෙන ඉන්නවා. ආණ්ඩුව දැන් ලංකාවට අවශ්‍ය ඉන්ධන අරගෙන යන්නේ අර මොබයිල් එකට රීලෝඩ් එකක් දානවා වගේ ඩොලර් ටිකක් දානවා, තෙල් ටිකක් ගන්නවා. දැන් රට තෙල් ගන්නේ රීලෝඩ් ක්‍රමයට. රීලෝඩ් ක්‍රමයට තෙල් ගන්නකොට අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ ෂෙඩ් එකට ගිහිල්ලා සැෂේ ක්‍රමයට තමයි තෙල් ගහන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට අපිට ගන්න බැරි තත්ත්වයක් සමහර පැතිවල දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අනුව 20:30 වෙන විට රටේ විදුලිය උත්පාදනයේ 70%කින් පුනර්ජනනීය විදුලිය නිපදවනවා කියලා ඉලක්ක කළා. කියන්නත් ලැජ්ජයි. වතුර ප්‍රශ්නයක් තියෙනවා, ජල විදුලිය සීමා කරලා තියෙන එක අපි දන්නවා. නමුත් දැන් විදුලිය ජනනයේ 70%කට ආසන්න ප්‍රමාණයක් එන්නේ ගල් අඟුරු වලින් උයි තෙල් වලින් කියලා කියන්න වෙනවා. ඒ තෙල් ගන්න ඩොලර් නැති නිසා අපිට දැන් විදුලියත් නැහැ, සල්ලිත් නැහැ, ආර්ථිකයකුත් නැහැ. ඇයි මේවට විසඳුම් නැත්තේ? මේ තරම් ෆේල් වෙන්නේ ඇයි? මේකෙන් ෆේල් වෙන්නේ සර් විතරක් නෙවෙයි.
ඕඩර් ප්ලීස්. ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චේයාර්. මන්ත්‍රීතුමා
දැන් මේකෙන් ෆේල් වෙන්නේ සර් විතරක් නෙමෙයි සර් ෆේල් වෙලා ඉවරයි මේ ෆේල් තින්දුව ගැන ෆේල් දැක්ම නිසා මුළු සමාජෙම බරපතල අර්බුදයකට තල්ලු වෙලා බලශක්ති ඇමතිතුමා කියනවා එදා තෙල් නැවක් ආවම ඊට අදාළව කරන ගෙවීම් ගැන තීරණය ගන්නේ පෙට්‍රෝලියම් එකේ නොයි බැංකුවේ නිලධාරීන් කියලා. ඒක තමයි හරි ක්‍රමය එහෙම තමයි දිගටම වෙලා තියෙන්නේ. නමුත් දැන් මේ තීරණ ගන්නේ ජනාධිපතිතුමයි ඇමතිතුමයි මැදිහත් වෙලා තමයි තෙල් නැවකට ගෙවනවද නැද්ද කියලා තීරණය ගන්නේ රට ඇවිල්ලා තියෙන තැන. එයින් පේනවා රටේ ආයතනවල කළමනාකාරියකුත් නැහැ රටේ කළමනාකාරියකුත් නැහැ මේ විපත්තිදායක තත්වයක් බිහි වෙලා තියෙනවා. එදා විපක්ෂයේ ජනතාවට බොරු කියනවා කියලා රට ඇඳුවා. අපේ රජයේ කාලේ ජනතාවට අමාරුවක් නැති රටේ ආර්ථිකයට බරක් නැති විද්‍යාත්මක මිල සූත්‍රයක් ඉදිරිපත් කරපුවාම හිනා වුණා. සමහර නායකයෝ කිව්වා මෙහෙම මිල සූත්‍රයකින් මිල පාලනය කරනවා නම් මොකටද ආණ්ඩුවක් කියලා කිව්වා. ඕක තමයි එදා කිව්වේ. ඒත් එහෙම කියපු අය මේ මිල සූත්‍රය හොඳයි කියලා දැන් කියනවා. මේ වැඩවල නිසි විනිවිදභාවයක් පෙනෙන සුළු භාවයක් තිබෙනවා. අද රටේ බොහෝ ආර්ථික ගනුදෙනුවලදී මේ විනිවිදභාවය නම් අපිට පේන්නේ නැහැ. අපි දැක්ක ලංකාවේ කොන්ත්‍රාත්තුවල MCC සමාගම ජනාධිපතියාට කර තිබුණ පැමිණිල්ල. ඌන් කියපු විදිහට රටේ කෝටි 16,000ක ගැහිල්ලක් තියෙනවා. ආණ්ඩුව අතට ගන්නකොටම පටන් ගත්ත සීනි ජාවාරමක් ගැහුවේ කෝටි 1590 නැත්නම් 1600යි. දැන් රට කොයි මොහොතේ හෝ කඩාවැටෙන තැනට ගිහිල්ලා තියෙනවා. දැන් ගැහිල්ල ඒ වගේ නෙමෙයි දසගුණයක් වෙනවා. කරු කතානායකතුමනි මෙහෙම ගියොත් රටට මොනවද වෙන්නේ? ස්වාධීන විද්වතුන් අපි විතරක් නෙමෙයි ස්වාධීන විද්වතුන් කිව්වා. ජනාධිපතිතුමා රටට සෞභාගයට ගේන්න බලාගෙන හිටපු වියත්මගේ සමහරු වියතුන් පවා කිව්වා. මේ වියතුන් අද අවියත් පාලනයෙන් ඈත් වෙලා මුළු රටම උන්ට එපා වෙලා. අපිට විදුලිය නැති කාලේ ලාම්පුවක් හරි පතු කරගන්න තෙල් තිබුණා. දැන් භූමි තෙල් කඳුලක් හොයාගන්නවත් බෑ. ඉරු දිනේ විදුලි කැපිල්ල පැය 5ක් විතර වුණා. උසස් පෙළ විභාගයේ ලියන දරුවන්ට මොනතරම් අපහසුතාවයක්ද? අද තෙල් නොදුන්නොත් ලයිට් කැපිල්ල පැය 7ක් 8ක් වෙන්න පුළුවන් මාර්තු මාසයේ අගභාගයේ වෙනකොට. මොන්න මෙන්න අපිට එතකොට අඳුරේ ඉන්න මිනිසුන් සාප කරන්නේ අඳුරට නෙමෙයි කාටද කියලා ඔබටම නිගමනය කරන්නට පුළුවන්. ආර්ථිකයේ අතින් අපි අඳුරේ ඉඳින් සමාජයත් අඳුරට තල්ලු වෙලා. පාස්පෝර්ට් ප්‍රහාරය හරහා ජාතික ආරක්ෂාව අඩපණ කරලා විකුණගෙන ඒ මගින් බලයට එන නින්දිත විදියට වැඩ කරපු ආණ්ඩුව බලය ගත්තා. කාදිනල් උන්වහන්සේගේ හැම ප්‍රකාශයකින්ම පේනවා උන්වහන්සේ මේක ප්‍රතික්ෂේප කරන බව. උන්වහන්සේ තුළ පවතින විශාල අප්‍රසාදයක්. පසුගිය පොලිස්පති පූජිත විජේ ජයසුන්දරටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්ද නිදහස් වුණ වෙලාවේ උන්වහන්සේට ප්‍රතිචාර දක්වලා තිබුණා. අවසන් කරන අද මේ වින්දිතයන්ට අවශ්‍ය සාධාරණයක් යුක්තියක් අද මේවා ආණ්ඩුව පාවිච්චි කරන්නේ වැරදි විදිහට. අපි දැක්කා CID එකේ හිටපු ශානි අබේසේකරට ආරක්ෂා කළ යුතුයි. ශානි වගේම DIG රවි සෙනවිරත්නවත් ආරක්ෂා කළ යුතුයි. ඔවුන් වැදගත් සාක්ෂි දීලා තිනවා කොමිසමට වැදගත් සාක්ෂි දීලා තිබෙනවා. ඉතින් මම ඉල්ලනවා කතානායකතුමනි මේක ඇවිල්ලා ඒ අයට විතරක් නෙමෙයි මාධ්‍යයට කරලා තියෙන බලපෑම ලේක් හවුස් මාධ්‍යවේදීන් අවසන් කරනවා මදුක ප්‍රනාන්දු දර්ෂා බැස්ටියන් ක්‍රිෂාන්ත කුරේ ඒ වගේම හිරුනාලිකාවේ චමුදිත සමරවික්‍රම අලුත්ම ඉලක්කය මේ ලිස්ට් එක හරිම දිගයි. මට මතක් වෙනවා තුෂාර සෙව්වන්දි විතරණ වගේ කාන්තා මාධ්‍ය වෙන්දි කරපු හිරයට හෙට කාට මේක වෙයිද දන්නේ ආයුධයක් ලෙස බිල්ලට එන්නයි බලය පවත්වන්නයි මර්ධනය පාවිච්චි කරන හැටි අපේ මාධ්‍යවේදීන් පමණක් නොවේ ජනතාවට තේරුම් ගිහිල්ලා තියෙන්නේ. බොහොම ස්තුතියි මට ලබා දුන්න කාලය ගැන.
ඔබට ස්තුතියි.